Honorable Samantha Vidyaratna, you have 11 minutes.
Garu Niyojya Kathanayakathumani, අද මේ විවාදයට ලක්වන ජාතික පාරිසරික පනතට සංශෝධන ඉදිරිපත් කිරීම මම දකින්නේ මේක අනාගත තිරසරභාවය වෙනුවෙන් රටේ අනාගත උන්නතිය වෙනුවෙන් අපි ලබන එක ජයග්‍රහණයක් හැටියට මේක සුවිශේෂ අවස්ථාවක් හැටියට මම දකිනවා. අපි රටක් හැටියට පහුගිය අවුරුදු ගාන දිහා ආපස්සට හැරලා බැලුවොත් ගම් වතුර නායාම් නියඟය අලිමිනිස් ගැටුම වෙරළ කාදනය ආදී සිදුවීම් දාමයකට අපි මුහුණ දීලා තියෙනවා. මේ වගේ මිනිස් ජීවිත අහිමි වෙලා තියෙනවා, රෝගී භාවයට පත් වෙලා තියෙනවා, දේපල විශාල වශයෙන් විනාශ වෙලා තියෙනවා, වන සතුන් ඇතුළු මිනිස්සුත් ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා. මේ අර්ථයෙන් බැලුවම මෙතනින් අපට පණිවිඩයක් දෙනවා, මේ තත්ත්වයන් වළක්වන්න නම් රජයක් හැටියට රටක් හැටියට අපි අදාළ ක්‍රියාමාර්ග ගන්න ඕන කියලා. ඒ ගත යුතු එක පැත්තක ක්‍රියාමාර්ගයක් තමයි නෛතික වශයෙන් පරිසරය ආරක්ෂණය, පරිසරය සංවර්ධනය පැතිවලට අදාළ තීන්දු තීරණ ගන්න. ඒ අනුව වසර 26කට පස්සේ තමයි මේ ජාතික පාරිසරික පනතට සංශෝධනයක් ඉදිරිපත් වෙන්නේ. අපි දන්නවා මේ වසර 26ක කාලය තුළ ගත්තොත් රටේ ආර්ථික ක්‍රියාමාර්ග වෙනස් වෙලා තියෙනවා, සමාජවල යම් යම් මට්ටම් වෙනස් වෙලා තියෙනවා, ලෝකයේ දේශගුණික තත්ත්වයන් වෙනස් වෙලා තියෙනවා. නමුත් අපේ රටේ නොවෙනස්ව පැවතුණු එකක් තමයි අවුරුදු 26ක් මේ පරිසර නීතිවල අදාළ වෙනස්කම් සිදු වෙලා නැහැ. ඒ නිසා එවැනි තත්ත්වයක් තුළ මේ තත්ත්වයන් හොඳින් විග්‍රහ කරලා අදාළ සියලු පාර්ශ්වයන් සම්බන්ධ කරගෙන මෙවැනි නීතියක් පනත සංශෝධනය කරමින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව මම ඇමැත්තුමාට, නියෝජ්‍ය ඇමැත්තුමාට ස්තුතිවන්ත වෙනවා. අපි දන්නවා පරිසර අමාත්‍යාංශය හැටියට ඇමැතිතුමත් නියෝජ්‍ය ඇමැත්තුමත් යම් කලබලයක් නැතුව නිහඬභාවයක් තුළ විශාල කාර්යභාරයක් කරමින් තියෙනවා. ඒක අපේ පැසසීමට ලක් වෙනවා. මම හිතනවා කවුරුත් ඒ සම්බන්ධයෙන් හරියට තක්ෂේරු කරනවා නම් විශාල කාර්යභාරයක් සිදුවෙමින් තිබෙනවා. එයි එක් කාර්යයක් හැටියට අපි තමයි දකින්නේ ඇවිල්ලා කෙටි කාලයක් තුළ නවක ඇමතිවරයෙක්, නවක නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට වසර 26ක් තුළ නොකෙරුණු වඩා රටේ වැදගත් පනතක් මේ විදිහට සංශෝධනය කිරීම අපි දකිනවා. ඒක ජයග්‍රහණයක් හැට දකිනවා කියලා මම කිව්වේ ඒකයි. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ පනත සම්මත කරනකොට මෙතන යම් යම් මේකට විවිධ අදහස් යෝජනා මෙතන ඉදිරිපත් වුණා. සමහර ඒවා පනතට අදාළ නැහැ. සාමාන්‍යයෙන් මේ පාර්ලිමේන්තුවේ මෙවැනි වැදගත් කාර්යයකදී අදාළ කාර්යම් ඉදිරිපත් වෙනවට වඩා වෙන වෙන කරුණු ඉදිරිපත් වෙන ආකාරයකුත් දැක්කා. කොහොම නමුත් මේ පනතේ අවධානයට ලක් කරලා තියෙනවා ශ්‍රේෂ්ඨ 8ක් පිළිබඳ සලකලා මේ වර්තමානයේ මේ පවතින නීතිය ශක්තිමත් කරමින් අලුතෙන් සමහර වගන්ති එකතු කරමින් මේක සකස් කර තියෙන ආකාරය අපි අධ්‍යයනය කළා. විශේෂයෙන්ම ඝන අපද්‍රව්‍ය කළමනාකරණය 1980ක් සලකනකොට එතනින් පස්සේ විශාල වශයෙන් මේ පරිසරයට ඝන අපද්‍රව්‍ය එකතු වුණා. නමුත් ඒකට අදාළ නීතිය පැත්තෙන්, නෛතික පැත්තෙන් ශක්තිමත් කරලා තිබුණේ නැහැ. මේදී අපට පෙන්වා දෙනවා පරිසර අමාත්‍යාංශය දවසකට විතරක් නාගරික ප්‍රදේශවල පමණක් ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 10,768ක් එකතු වෙනවා. නමුත් අපි සමත් වෙලා තියෙන මේ වගේ කළමනාකරණය කරන්න අපේ පළාත් පාලන ආයතන මෙට්‍රික් ටොන් දිනකට 3,458යි. එතකොට ප්‍රශ්නයක් තියෙනවා. එහෙමනම් මේ ඝන අපද්‍රව්‍ය උත්පාදනය වෙන එක විතරක් නෙවෙයි, මේක උත්පාදනයේ වළක්ව ගන්නේ කොහොමද, උත්පාදනය වෙන දේ කළමනාකරණය කරගන්නේ කොහොමද, ඉතින් මේ වගේ විශාල කන්දක් එකතු වෙනකොට විශාල ප්‍රශ්න තොගයක් රටේ අනාගතයේ නිර්මාණය වෙනවා. ඒවා කල් ඇතුව දැකලා කටයුතු කිරීම පිළිබඳ මම සතුටුයි. මේ විදිහ මේක දැකපු එක සම්බන්ධයෙන් ඒ වගේම පරිසරයේ ආරක්ෂාව දෙවැනි ශ්‍රේෂ්ඨ හැටියට මෙතුමලා අඳුරගෙන තියෙනවා. පරිසරයේ ආරක්ෂාව අපි දකිනවා අනතුරට පත් වෙමින් තිබෙනවා. ඉතින් ඒ දකින්න දේවල් වලදී මම යමක් එකතු කරන්න ඕනකම තියෙනවා. පහුගිය ඉතිහාසයේ අපි මේ පාර්ලිමේන්තුවේ අද ඇවිල්ලා පනතකට නීති එකතු වීම සම්බන්ධයෙන් සතුට වෙන අතරේ අපිට මෙතන වරමක් නොතිබුණු අවස්ථාවේ, මෙතන අපිට ලොකු බලයක් නොතිබුණු අවස්ථාවේ සමහර පාරිසරික හානි වළක්වා ගන්න අපිට සිදු වුණා. බිම්මට්ට මේ ජනතාවත් එක්ක වෙලා සටන් කරන්න. මේක 1980 අංක 47 දරන ජාතික පාරිශ්‍රමික පනත. මේ පනත ප්‍රකාරව නීතියට අනුව පහුගිය කාලවල වල යම් යම් මොහොතවල වල කටයුතු කරන්නේ නැහැ. එම කටයුතු නොකරපු එකේ මහා ඛේදවාචකයක් විපාකයක් අපේ පළාතේ සිදු වුණා. අපේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය කියලා එවකට ව්‍යාපෘතියක් ගෙනාවා. එතකොට ඒ ව්‍යාපෘතිය ගේනවා නම් මේ කියපු 80 අංක 47 ධර්ම පනතට අනුව පළමුවෙන්ම සම්පූර්ණ කරන්න ඕන එකක් තිබුණා. ඊයේ වාර්තාව අනුමත කරගන්න ඕනේ පරිසර බලපෑම් ඇගයීම් තක්ෂේරු වාර්තාව අනුමත කරගන්න ඕනි. නමුත් ඒ වාර්තාව අනුමත කරගෙන නෙවෙයි ඔය උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කරේ. 2008 අප්‍රේල් මාසේ තමයි 8 වෙනිදා මුල්ගල තිව්වේ. හැබැයි අවුරුදු දෙකකට පස්සේ තමයි මේ නීතියට අදාළ වෙච්ච පරිසර බලපෑම් ඇගීම් තක්ෂේරු වාර්තාව අනුමත කරගත්තේ. ඒ අනුමත කරගත්තේ නිකන් නෙවෙයි, අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නකොට පාරිසටම් කරනකොට නීතිය ගෙනාවා. කොහොම නමුත් ඒ නීතියේ අදපු පනතේ ඒ බලපෑම් තක්ෂේරු වාර්තාව ඉතාම දුර්වල වාර්තාවක්. ඒ නිසා සිදු වුණා මහා විනාශයක්. ඒ විනාශයට අපි සටන් කරනකොට ඒ කාලේ කැබිනට් මණ්ඩලවලට තීන්දුවක් ගන්න වුණා. නිවාස 13,000 ගානක් පුපුරනකොට, උල්පත් ඇලවේලි කඳුරු වැව් 7,000 ගානක් හිඳී යනකොට, කුඹුරු ඉඩම් වගා කරන ඉඩම් ගොඩමඩ ඉඩම් අක්කර 15,000ක් පුරන් වෙනකොට, මේ මගේ සංඛ්‍යා නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ කාලේ පරිසර අමාත්‍යාංශයේ මහවැලි අධිකාරිය අධිකරණයට ඉදිරිපත් කරපු වාර්තාවල තියෙන සංඛ්‍යා. අන්න එහෙම අනතුරක් වෙනකොට අපි හඬ නගනකොට කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්ත ලංකාවේ පළවෙනි වතාවට සංවර්ධන ව්‍යාපෘතියකින් අනාථ වෙච්ච ජනතාවට සහන සපයන්න සහන ලේකම් කාර්යාලය කියලා කාර්යාලයක් ස්ථාපිත කර වසර දෙකකට බණ්ඩාරවැල. ඊළඟට ජනතාවට වතුර බෙදන්න, බවුසර් වලින් වතුර බෙදන්න, ඊළඟට වන්දි ගෙවන්න සිද්ධ වුණා. එතකොට මෙන්න මේ නීති නොසලකා කටයුතු කරපු ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම මිනිස්සු වද වේදනා වින්දා. එහෙනම් අපි දන්නවා මෙරටේ තිබුණු නීති වලට පිට ගිහිල්ලා බොහෝ දේවල් මෙරටේ සිදු වුණා. මීතොට මුල්ල කුණු කන්ද කඩාගෙන වැටිලා අපේ රටේ පුරවැසියු ගණනාවක් මිය ගියා. එහෙනම් අපේ රටේ කසල කළමනාකරණය නිසි පරිදි ක්‍රියාත්මක වුණේ නැහැ. නීතිය තිබුණත් නීතියට පිටින් සමහර ඒවා කටයුතු කරා. සිංහරාජයට අත තිබුවා. ඒ වගේම ශ්‍රීපාද අටවීට අත තිබ්බා. මේ වගේ ඕන තරම් කියන්න පුළුවන්. එහෙනම් අපි සතුටු වෙනවා මේ නීති ශක්තිමත් වීම පිළිබඳව. මේ නීතිය ශක්තිමත් වීමෙන් විතරක් මේක කරන්න බෑ. ඒකට ආකල්ප මේ වෙනස්කම් ජනතාවගේ සහයෝගය අවශ්‍යතාවයක් තියෙනවා. මෙතන සමහරු ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන නොදන්නා කමට හෝ දේශපාලන උමනාවකට විවේචනයට ලක් කරත් අපි දකිනවා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අපි වේගෙන් ක්‍රියාත්මක කරන එක සංවර්ධනය වෙමින් තව ඉදිරියට යා යුතුව තිබෙනවා. මෙරටේ අපි ප්‍රාර්ථනා කරන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපේ රට උදා කරගන්න නම් මේ පොහොසත්කම රුපියල් ශතවලින් නෙවෙයි ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒවා අපිට පොහොසත් වෙන්න ඕනේ මුදලින් විතරක් නෙවෙයි, තව බොහෝ දේවල් වලින් අපි ඒවා අත්පත් කරගන්න ඕන කමක් තියෙනවා. එනිසා අපි හිතනවා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අපි බොහොම ගැඹුරු අර්ථයක් තියාගෙන තමයි ආරම්භ කරේ. ඒක අපි ඉදිරියට යා යුතුව තිබෙනවා. ඒ වගේම මේ අලුත් ඉදිරිපත් කරන සංශෝධන වලින් කම්පන කළමනාකරණය කියලා ශ්‍රේෂ්ඨයක් අඳුරගෙන තියෙනවා. අපි දකිනවා තාක්ෂණය වෙනස් වෙනකොට, නව ආර්ථික උපාය මාර්ග ක්‍රියාත්මක වෙනකොට, ඒවට අදාළ ඒවා පාලනය කිරීමට අදාළ නීතියක් මේ රටේ සම්පාදනය වෙන්නේ නැත්නම් එයින් වෙන බලපෑම හානිය බරපතලයි. එතන නව ශ්‍රේෂ්ඨ අඳුරාගෙනමින් මේවා සිදු කරලා තියෙනවා. මේ පනත මම දන්නවා සම්මත වෙන්න බලපෑවා ජාත්‍යන්තරව අපි එළඹගත්ත සමහර එකඟතාවයක්. අපි ආපු සම්මුති ඒවා පහුගිය අවුරුදු වල එළඹගෙන තිබුණත් ඒකට අදාළ නීති සම්පාදනය වෙලා තිබුණේ නැහැ. ඒවයි මේ සම්පාදනය වෙන්නේ. එතන මේවා ජාත්‍යන්තර වශයෙන් අද ලෝකෙම සලකනවා. ලෝකෙම පුහුණු දීපු ප්‍රශ්නයක් තියෙනවා දේශගුණික විපර්යාසයන් වලට. එතන ජාත්‍යන්තර යම් යම් සම්මුතීන් වලට එළඹෙනවා. ඒ සම්මුතීන් වලට අපි එළඹුණා නම් ඊට අදාළ නීති මෙරටේ සම්පාදනය කරන්න ඕනකම තියෙනවා. ඒවා මේ ආකාරයට
සම්පාදනය
කරන මම විශ්වාස කරනවා මෙරටේ ජනතාව ඒවා තේරුම් ගනී කියලා. ඒ වගේම අපේ රටේ 1980 නොතිබුණු තත්ත්වයක් කාර්මික රසායනික ද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. 80 තිබුණු තත්ත්වෙ නෙවෙයි තියෙන්නේ. විශාල කාර්මීකරණයක් රටේ යම් යම් තැන්වල වෙමින් තිබෙනවා. ඒ වගේ යම් යම් අපද්‍රව්‍ය සමාජයට මුදා හරිමින් තිබෙනවා. ඒවා ජනතාවට සමාජයට බලපෑම් වෙමින් තියෙනවා. කළමනාකරණය කරන්න ඕනි. අපේ රටේ වටිනා පාරිසරික පද්ධතියක් තෙද්දින් පරිසරය මේකේ අංක 5 හැටියට අපි සටහන් කරලා තියෙනවා. ඒකට අදාළ නීති රීති මේකේ හදලා තියෙනවා. ඒ වගේම ස්වභාවික සම්පත් හානිය අවම කරන්න ඕනේ. ඒවා තක්ෂේරු කරන්න ඕනේ. එතකොට උපාය මාර්ගයේ පාරිසරික තක්ෂේරු කියන අලුත් ශේත්‍ර මේකේ අඳුරගෙන තියෙනවා. ඒවට ජනතා අදහස් පරිසර සංවිධානවල අදහස් අරගෙන තියෙනවා. මම මතක් කරන්න කැමති නියෝජ්‍ය කතානායකතුමනි, මේ පරිසර අධිකාරිය අපේ ආණ්ඩුව බාර ගන්නකොට මේකේ අත්‍යවශ්‍ය කටයුතු කරන්න අවශ්‍ය නිලධාරීන් වසර 9ක් බඳවගෙන තිබුණේ නැහැ. වසර 9ක් බඳවගෙන තිබුණේ නැහැ. මේ වර්තමාන රජයේ ඇවිල්ලා අපි දැන් මාස කීපයකට ඉස්සෙල්ලා පරිසර අධිකාරියට නිලධාරීන් 281 දෙනෙක් බඳව ගන්න අවස්ථාව දුන්නා. ඒවට අදාළ විභාග කටයුතු කරලා දැන් ඊට අදාළ බඳවා ගැනීම සූදානම් කරනවා. මම හිතනවා තව මාසයක් දෙකක් යනකොට ශක්තිමත් කරන්න පුළුවන් කියලා. ඒ බඳවා ගැනීම කරන්න පුළුවන් කියලා. මේ නීති සම්පාදනය වෙනවා. අර පැත්තෙන් ආයතන ශක්තිමත් වෙනවා. අපි දන්නවා මේ රටේ අලි මිනිස් ගැටුම උග්‍ර වෙලා තියෙනවා. අලි ඒ පැත්තෙන් මියදෙනවා. මේ පැත්තෙන් ජනතාවගේ ජීවිතන් අහිමි වෙනවා. දේපල විනාශ වෙනවා. පෞගේ දවසවල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් මේ අලිවැට කළමනාකරණය සඳහා 5000ක් ජනාධිපතිතුමා වෙන් කරලා දුන්නා. එහෙනම් මේ රටේ පරිසරය මේ තියෙන සියලු ගැටලු එක දවසෙන් දෙකෙන් විසඳන්න බෑ. එහෙනම් අපි දකිනවා පරිසරික මිතුරු සංවර්ධන ක්‍රියාවලියකට අපේ රට අවතීර්ණ වෙන්න ඕනේ. පරිසරික සතුරු ක්‍රියාවලීන් පහුගිය කාලේ තිබුණා. එහෙනම් මේ රටේ ඒවා ක්‍රියාත්මක වුණේ නීති අනපනත් පැත්තක දාලා. ඔබතුමා දැන් දන්නවා පරිසර නීතිය විතරක් නෙවෙයි රටේ තව අපරාධ නීතිය ආදි වංචා දූෂණ වලට ඒ වගේ කුඩු වලට පාතාලෙට එරෙහිව
නීතිය
හොඳින් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මම ඔබතුමාට අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි මේ රටේ මෙවැනි පරිසර විනාශයක් සිදුවේ කියන එක මීට පූර්ව දැකපු මිනිස්සු මේ රටේ හිටියා. 1970 තුන්වෙනි මාසේ මාර්තු මාසේ 12 වෙනිදා හයිට් පිටියේ මංගල රැස්වීමක් පැවැත්තුවා. ඒකෙදි කෙසඟ පුංචි මිනිසෙක් කියපු කතාවක් අද මම මේ පාර්ලිමේන්තුවේ පුස්තකාලේ පත්තර ගොන්න අවුස්සලා හොයාගත්තා. අන්නේ ප්‍රකාශය කරේ 1970 මාර්තු මාසේ 12 වෙනිදා. හැබැයි මේ පද්‍යම පරිසර අධිකාරිය බිහි වුණේ මේ පනත හැදුනේ 1980. පරිසර අධිකාරියට අදාළ පනත හැදිලා ආයතනය හැදෙන්න වසර 10කට පෙර ආතුව කියපු කියමනක් මම මේ කියන්නේ. ආදරණීය සහෝදර සහෝදරීනි, අද මේ මංගල රැළිය මා අමතන්නේ මරණ වරෙන්තුව අතේ තබාගෙනයි. සුදු අධිරාජ්‍යවාදීන් අපගේ මාතෘභූමිය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ පසුව කන්ද උඩරට අඩි 5000ට වඩා උස් භූමිය කපා විනාශ කොට වැවිලි වගාවන් සිදු කළා. ඉන්පසු බලයට ආපු කළු සුද්ධෝ ඉතිරි වනාන්තරද ටික කපා මහා විනාශයක් සිදු කරමින් තිබෙනවා. මේ මහා විනාශේ නැවැත්වුවේ නැතිනම් දශක 3-4ක් ඉදිරියට යනකොට මේරට නායාම් සෝදාපාලු ගම් වතුර කඳු කඩා වැටීම් වලින් මහා ජන සංහාරයක් සිදු වෙන්න පුළුවන්. මේ මාතෘභූමියේ භූගෝලීය තත්ත්වයේ හමුවේ ස්වභාවික පරිසරයේ සමතුලිතභාවය රැක ගැනීමට නම් අනිවාර්යයෙන්ම අඩි 5000ට වඩා උස් භූමිය වනවගා කළ යුතුයි. කළු සුද්ධනි, මේ මහා විනාශයේ දැන්වත් නවත්ත පල්ලා. තොපි එසේ නොකළහොත් එදාට මා ජීවතුන් අතර සිටින්නටවත් නොසිටින්නවත් පුළුවන්. නමුත් නායාම් වලින් කඳු කඩා වැටීම් වලින් සිය දහස් ගණන් ජනයා මිය යාම් වළක්ව ගන්නට බෑ. ඒ කෙසඟ විය නිසා අපේ ආදරණීය පක්ෂයේ නිර්මාතෘ ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා, ඔහු කියපු දේවල් අපි දැන් දැස් පණ අපිට දකිනවා දිත්වා වගේ ආපදාවන් වලදී. අන්නේ ඒ මොහතක මෙවන් බලයක් අපේ ජාතික ජන බලවේගයට ඇවිල්ලා මේ පරිසරය සුරක්ෂිත කරන්න මේ වගේ ශක්තිමත් නීති සම්පාදනය කරමින් මේ ආයතන ශක්තිමත් කරමින් යන ගමනට මගේ සුභාශිංසන එකතු කරමින් මම නවතිනවා. බෙහෙම්ම ස්තුතියි.